තව ප්‍රශ්නයක් තියෙනවා. භාවනාව අවසන් වූ පසුව විවේකීව ඇඳේ දිගා වී සිටියේදී ශරීරයෙන් මිදී බොහෝ ඉහළ යාමක් සිදු වෙනවා. ඒක මෙව මේ ස්වභාවය ගැන පැහැදිලි කර දෙන්න කියලා කියනවා. පස්සාද්ධිය කියන්නේ සැහැල්ලු බව. සැහැල්ලු බව වැටෙන්නේ ශරීරය උඩ ගියාම. ඒ සැහැල්ලු බව දැකින ලකුණු. වීතිය මනස කායෝ පස්සද්ද. පස්සද්ද කායෝ සුඛං දෙති කාරි සෝයෙකුත් දැයි. එතකොට දකින්නවා. කයත් එක තියෙන එක හරි වෙහෙසයි. කය නිදහස් වීම කොච්චර සුවද. සුඛිනෝ සමාධිය. ඒ සුවේ හිත තිබ්බොත් සමාධියට එයි. ලෝකයේත් එක තියෙන ඇලීම් බැලීම් පංචකාමයන්ක තියෙන ඇලීම් බැලීම් වල තියෙන දාහය දකලා ඒකේ නිදහස් වීමේ සමාධිය ලැබෙනවා. සමාධිය පිළිබඳ අත්දැකීමක් ලබා ගන්න ස්ථානය තමයි ඒ ඇති වෙන්නේ. උඩ යනවා නෙමෙයි. දැනෙන්නේ නැහැ. ඉතින් ඒ තමයි උඩ ගියා වගේ දැනෙනවා, නිදහස් වුණා වගේ දැනෙනවා, පාවිලා ගියා වගේ දැනෙනවා. යන්නේ පක්ෂාබ්ධියවත් තැහැල්ලුව දැනෙන ආකාරය. නිරාමිෂ ප්‍රීතියේ හිත තියලා කර්මස්ථානය වලමින් ඉන්නකොට ඒ නිසා හට ගන්නා උදියා තමයි පක්ෂාබ්ධියවත් තැහැල්ලු. තැහැල්ලුව දැනෙන යුතිය. නමුත් ඒක නිවන නෙමෙයි. ඒක සුඛේ හේතු වෙනවා, සුඛේ සමාධියට හේතු වෙනවා, සමාධිය යථාභූත ඥාන දර්ශනෙට හේතු වෙනවා. යථාභූත ඥාන දර්ශනේ නිර්වේදයේට, නිර්වේදයේ විරාගයේට, විරාගයේ විමුක්තියට හේතු වෙනවා. ඒකින් එකට සම්බන්ධ වෙලා යන්නේ. ඉඳයි උඩ යනවා වගේ දැකට ඒකට හැවටෙන්නේ නැතු. හැවටුන සුභක්ලේශයකට හැවටුනා වෙනවා. ඉඳා ඒක දකින්න සැහැල්ලුවේ ස්වභාවය ඒකයි. සැහැල්ලුවේදී එකක් දකින්න. කයත් එක්කලා ඉන්නකොට තියෙන දුක් කරදරේ කය නැහැනම් කොච්චර මිදහක් අන්නේ තීරණය ගන්න පුළුවන් අධ්‍යක්ෂකව ලබන මේ. එතකොට කයෙන් නිදහස් වීම කොච්චර සාන්තද කියලා දකිනකොට මේ ලෝකේ කරජ කාය කියන මේ මස්ලේ කයක් එක තියෙන සම්බන්ධතාවයෙන් නිදහස් වෙන්න එවන මානසිකත්වයේ අත්දකින්න හොඳම අවස්ථාව තමයි ඒක. ඉතින් ඒක අවස්ථාව ගත්තහම ඒක ඊට සාන්තයි ප්‍රේමයි කියලා වැටහෙනවා. කයි නිදහස් වීමේ සාන්තියට හිත හිටියොත් ඔහුගේ සංකාර ආයි කායික පැත්තට වැඩෙන්නේ නැහැ. ඒකේ නිදහස් වෙන පැත්තට වැඩෙනවා. ඒතර වැඩෙන ධ්‍යාන පැත්ත. බ්‍රහ්ම ලෝක පැත්තට ඉඳ වැඩෙනවා. ඒ වැඩෙන එකෙත් තිබෙනා ස්වභාවය දැක්කහම ඒකේ වේදනා සංඥා සංකාර විඥාන සමන්ට අත්දකින්න පුළුවන් වෙනවා. ඒ ඇසුරු කරන නිදහස් රූපී ස්වභාවය. ඒකේ තියෙන පංචස්කන්ධ. එමේ තවත් ප්‍රශ්නයක් තියෙනවා වගේ බාහත විවාහ වීම සඳහා බාහිරින් දැඩි බලපෑමක් ඇති. මම එම බලපෑමට යටත් විය යුතුද? එහෙනම් අහන්නේ මේක තමන්ම දැනගන්න ඕන ප්‍රශ්නය. දැන් එකක් මෙහෙම හිතාගන්න. ඔබ වහවීපන්, ඔබ වහවීපන් කියලා ඔක්කොම කියනකොට කිව්වනම් එහෙම. මට වහ බොන්න කියලා දැඩි බලපෑමක් බාහිරින් එනවා. මා විසින් ගත යුතු පියවර මොකද්ද? ඉන්නේ නැත්. මොකක්ද දෙක නකරන්න බැහැ කි. කවුරු වහ බොන්න කියලා උඹ නම් උඹ ගස්සයි. මම වහ බොන්නේ නැහැ. මං තරණ දෙක ආදින්නේ. අර වහවීමේ ආධිනව දන්නවා වගේ යම් කෙනෙකුට විවාහයේ ආධිනව ලැබුණොත් මේ වහවිවත වහකෑව තමයි කියන්නේ. කතාවට කියන්නේ. වහකෑව වගේ නම් තමයි කියන්නේ. ඒ වටවල නෝන වැඩි වෙච්ච කෙනෙක් ඉන්නවා. මං යටත් වී ඉන්නද නැද්ද කියන එක තමයි තීරණය කරනවානේ. තමතේ තීරණේ. මට වහල් වාවේට යන්න කියලා කෙනෙක් කොහොම නෑදෑයෝ හිතවත් වී ගෙදරින් නෑයි කියන්නේ. වහල් භාවයේ ආධිනව දන්නා නම් කවුරුත් මම ඒකේ දරස් වෙනවා. ඒ වගේ තවම්ම මේක දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා තමන්ට යම් කිසි ආකාරයකින් ඒකේ ආධිනව දැකන. යලි යලි ආධිනව හේ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිනි අඟුරු වලක් හා සමාන දෙයක් කියලා. ඇට කට්ටක් ලෝනවා වගේ දෙයක්. කාමයේ ඇට සැකිලි වාගේ කාමයේ පල් මඩක් වාගේ කාමයේ ගින්නක් වාගේ ගිනි අඟුරු වලක් වාගේ මේ ආකාරයෙන් විවිධාකාර උපමා දේශනා කරනවා. ඉතින් අපි ඔක කටපාඩම් කරන්නේ වාක්‍ය කී කීච්චර හරියන්නේ නැහැ. කොහොමද කාමයේ ඇට සැකිල්ලක් වාගේ මොන හේතුවක් පුදු? ඒ කියන්නේ ඒ දහම් විමර්ශනය කරන්න ඕන. ඇයි ගිනි අඟුරු වලක් වාගේ කිව්වේ? කොයි විදිහට ගිනි අඟුරු වලක් වාගේ වෙන්නේ? ඒක විමර්ශනය කරන්න ඕන. ඒ වගේ විමර්ශනය කරනකොට වෙන මේ බඳු ආදීනාවක් නේද මේකෙන් කියන්නේ කියලා. අන්නේ ආදීනවේ දැකන වාසේ අපි දකිනවා. ඒකේ වෙන්වීම කොච්චර ආනිසංසද කියලා. මෙන්න මේ නුවණ වැඩිච්ච මට්ටමටයි කෙනෙක් නිගමනය කරන්නේ මම ඒක ගන්නවද නැද්ද කියලා. මේ මහණිලායින හාමුදුරු පෙරත් දවස්වල මොකද කරන්නේ? කාමී කිචු වේදාට පස්සේ සිරුරු ඇරලා ගිහලා ඉතින් කාමී වැල්ද ගන්න ඕනකමක් තිබුණොත් අම්මා තනියෙන් අමර සලකන්න කෙනෙක් නැත්ත කැලලා. එක සහෝදරයයි ඉන්නේ සහෝදරිය ඉන්නේ. තනි වෙනවම නැත්. ඒකෙන් තමයි නිගමනය කළා. සිරුරු හරි. ඉවර වල්කමයි නිගමනය තිබුණේ. හීන වූ ග්‍රාම්‍ය වූ දුච්ච වූ කාමීද්දී වෙන ගැටිකම ලැබිකමයි මේ තියෙන්නේ ඇද්ද ඇතුලේ තියෙන්නේ. ඒක හංගගෙන වෙන එකක් අම්ම රසල ගන්න මා සිරුර ඇද්ද. මෙන්න මෙහෙම දේවල් තියෙනවා. අම්මා කිව්ව ඉඳ කසාද බැන්න. තාත්තා කිව්ව ඉඳ කසාද බැන්න. මතරන් එපා මත්න වරකවා තියෙන්නේ. අභ්‍යන්තරයේ ಗುಣ තියාගෙන මේ වෙණේ වැන් වහන. තමන්ට අභ්‍යන්තරයේ ಗುಣ ಗುಣ හැටියට වැටුණා නම් කවුරු කිව්වත් ඒකට වහින්නේ නැහැ. හැබැයි වහිනවා වහින්න ඕනේ ಗುಣ කඳ බලාගෙන. ඇස හැකිලි දෝනවා වගේ වැඩක් නැති හරයක් නැති වැඩ පිළිවෙත වහින්න බලාගෙන ඒකට කියාර කමන්නේ. මඩවලක වැහිලා මඩලාගෙන උඩින් බැලුවා ඉන්නවා වගේ. කාම වඩේ බද්ද වෙලා කාම වස්තු පොදියක් හදාගෙන වස්තු කාමයේ ක්ලේශ කාමයේ ගොඩනගාගෙන ඒකේ දැවි 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 ඉඳ වෙනවා කරන්න දෙයක් නෑ මට ඒක හොඳයි මං කාමී හොඳ ඉඳ යනවා ඒකට කියලා ගියා නම් කවන්නේ හොඳ නෑ හොඳද නරකද කියලා කවුරුත් තීරණය කරන්න බෑ ඒක තමන් තීරණය කරගන්න ඕනේ තමන්ගේ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් දන්නවා නම් එහෙම ගිනි අඳුරු කලක් වගේ සලකනවා මා පල් මඩවලක් වගේ සලකනවා ඇට සැකිලි ගොඩක් වගේ සලකනවා කාමයන්ගේ ස්වභාවය වස්තු කාම දෙහි කාම එහෙමයි. ඔබේ තේරුම් ගන්න පුළුවන් කෙනා ඔකෙ මිදෙනවා. ඒ යක්නාගේ ඉන්ද්‍රිය වර්ධනයේ මට්ටමට ඔහු ඒක තේරුම් ගන්න. ඒ කවුරුවා කියන දෙයක් නෙවෙයි තම තමම තේරුම් ගත යුතු දෙයක්. ඉතින් ධර්මයේ තුල ඉන්න එක හොඳයි කියන එක බුදුන් වහන්සේ ධර්මයේ තුලින් දැක්ක උපරිමයෙන් දැකලා දේශනා කරනවා. නමුත් ඒක පුද්ගලයාට එහෙම කියලා කරන්න බැරි නිසා ඔබ විවාහ වෙන්න එපා කියලා කාටවත් කිව්වේ නැහැ. වින කතියේ එහෙම වෙන්න ඕන නම් මෙන්න මේ මේ චාරිත්‍රානුකූලව පිළි පිළි කරන්න නැතුව මේ මේ විදිහට කටයුතු කරලා පුළුවන් තරම් හැන්සිලි ඉඳ බලපන් කියලා උපදේශක් දෙන්න. මේ හොඳද කියලා කිව්ව බුද්ධාන් වහන්සේ කියලා. එක ගිනි අඟුරු වලක් වා. මඩ ගොඩක් වා. ඇඳ සැකිලි ගොඩක් අසරට ගියා වා. කිසිම හරයක්. ඉතින් නමුත් ඒක අපි වෙන ගතේ තියෙන්නේ. ඒක කොහොමද දැනගන්නේ? වෙන්න ඕනේ වටෝ. අන්න එකයි දේශනාව. මේ යෝග අපි තේරුම් ගන්න ඕනේ ඉතින්. කවුරුවා කිව්වට කරගන්නව නෙමෙයි. තමන්ගේ යථාර්ථයේ බේනවනම් තීරණනම් ඒ අනුව හරිත කරගන්න ඕනේ.